හොඳයි මේ පින්දුන්ට යම්කිසි ගැටලු සාධකයන් එහෙම මතුවලා තියෙනවා නම් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවක් දෙන්න පුළුවන්. එහෙමනම් දැන් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා මතක් කරනවා.
දැන් අපි මෙතන ස්පර්ශ කරන්නේ ප්‍රතිගේ වේදනාව ලබන්නේ දේ උත්තර අපි තුන තියෙන දික්ටි නේද මම හිතන්නේ
දික්ටි
සියාව කියන්නේ ස්වාමිනාසේ දික්ටි මම අල්ලගෙන ඉන්න දේවල් කියන්නේ දික්ටියනේ ඒක නිසායි අපි
හිතන්නේ නෑ එහෙම දික්ටියක් කියලා මෙතනට ගන්න අවශ්‍ය නැහැ දැන් මෙතන දික්ටිගත වීමක් කිසිසේත්ම දැන් වෙලා නැහැ මෙතන එතන දැකීමක් නෙ මෙතන මේ සිද්ධ වෙන්නේ දෘෂ්ටිගත වීමක් කියන්නේ අර දෙඩිව ග්‍රහණයක් හරහා ගෙහිලා මනසේ මුල් බැසගත්ත මට්ටමක් තමයි දෘෂ්ටිගත වීමක් කියලා කියන්නේ.
ඒක සෝමනාස දෙයක් නෙවෙයි කෙනෙක්ට හැප්පෙන්නේ හරි කෙනෙකුට කැමැත්තක් හරි එතන දේ කියන්නේ මම කියන මම හරි කියන තැන නිසා මේක දෘෂ්ටියක් නෙවෙයි.
ඔව් එතන තියෙන සක්කාය දෘෂ්ටියක් කියලා කියන්න පුළුවන්. එතන ඉතින් අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් ගැනීමක් සක්කාය දිට්ඨියක් කියලා කියන්න පුළුවන් ඉතින්.
එහෙම ඉන්නේ
දීපු ගමන් තමයි මම කියන එක නවත්දෙන්නේ. ඔව් ඔව්. ඒක හරි.
හොඳයි.
ඉතින් ඇත්තටම අර එහෙම මමෙක් පුජ්‍යලයක් පවත්වන්න බැරි වෙනවා ඔය අද විස්තර කළා වගේ. කෙනෙක් එතන එතන හට ගැනීම ස්වභාවයක් එතන එතන නැතිවීම ස්වභාවයක් තේරුම් ගන්න පරිසෝපාදයක් තේරුම් ගන්න මේ දිගට පවතින කෙනෙක් පුජ්‍යලයක් මමෙක් පවත්වන්න බැරි වෙනවා.
එහෙම.
හරි.
යතරින් කියන පදානේ කරටි පදානේ වෙන්නේ නැත්තම් තමයි මම නැති වෙලා
යන්නේ. අනහරි. ඒක අපිට කියන්නේ මේ කියන්නේ ගැලවෙන්න පටන් ගන්න ටිකක් එහයින්. දැන් උදාහරණයක් වශයෙන් දැන් සතිපට්ඨානය වඩද්දී අර ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් ඒ යෝගාචරය කටයුතු කරද්දී සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා අර විස්තර කළා වගේ ඒ ස්වභාවය දකිමින් වාසය කරන්න එයාට එතන තියෙන දුක් ස්වභාවය අනිත්‍ය ස්වභාවය පෙළන ස්වභාවය ෂණ බංගුර භාවය අනාත්ම ස්වභාවය ඔව තමයි වැටහෙන්නේ. ඒ වැටෙන්න මෙයාට තවදුරටත් මේක උපාදාන කරන්න අමාරුයි. ග්‍රහණය කරගෙන ඉන්න අමාරුයි. දැන් පේන්නේ මේවැ ආදීනව. එතකොට අන්න හිත ඒක අතහැරලා දානවා. ඒක මේ අපි බලෙන් අතාරින්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙනවා නම් අතහැරීම කියන එක ඉබේ සිද්ධ වෙනවා. අතහැරීම කියන එක ඒක ධර්ම න්‍යායක්, ධර්මතාවක්. යථාභූත දර්ශනය අපි දාව පහළ වෙලා නැත්තම් තමයි අපි අල්ලගෙන ඉන්නේ. ඒ අවබෝධය ඒ ප්‍රඥාව ඒ සම්මාදිට්ඨිය හිතේ පහළ වෙනවා කියන්නේ මත හැරෙනවා කියන එකයි. දැන් අත හැරෙනවා කියන්නේ උපාදාන නැහැ කියන එකයි. උපාදාන නැහැ කියන්නේ එතකොට තණ්හාව දැන් ඔන්න තණ්හාව ගැලවිලා ගිහිල්ලා. නැත්නම් උපාදාන නැහැ කියන්නේ අපි ඒ භව තත්වයක් දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උපාදාන නැතුව භවයක් පහළ වෙන විදිහක් නැහැ. එතකොට භව නිරෝධයක් තමයි ඉන්න එතකොට දැන් එයා සාක්ෂාත් කරන්නේ. යාට දැන් අලුතෙන් තත්වයක් ඇති කරගන්න ඕමනාවක් නැහැ. අලුතෙන් භව මට්ටමක් භව තත්වයක් හදන්න යාට උමනාවක් නැහැ මොකද එයාගේ හිතේ උපාදාන නැහැ. උපාදාන නැතුව භව තත්වයක් හදාගන්න විදිහක් නැහැ. එහෙමනම් මේ ඒ සතිපට්ඨානේ ඊළඟට එන අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදී. දැන් එයා කිසිවක් උපාදාන නොකර ඉන්න තත්වයක්. කිසිවක් ඇසුරු නොකර ඉන්න තත්වයක්. කිසිවක් අර ලංවීම ඒ කියන්නේ උපය උපාදාන අල්ලා ගැනීම බදා ගැනීම අබිනිවේෂකිනේ බැස ගැනීම ඒවා ගැන මත ප්‍රකාශ කිරීම මේ මොකක්වත් නොකර එයාගේ හිතේ ඒ නිදහස නිස්කලංක භාවය උපාදාන නොකිරීම ඒ తත්වයේ පවත්තුමින් නම් එයා වාසය කරන්නේ ඒ සඳහා නම් එයා ප්‍රයත්නයක් දරන්නේ ඒතර අර භව తත්වයක් දැන් එහෙනම් හටගන්න විදිහක් නැහැ. එතකොට අර උපාදාන නොවීම කියන එක යා දැන් අත්දකිනවා උපාදාන නොකිරීම කියන එක අත්දකිනවා උපාදාන නැත්නම් භවයක් නැත.
සාමාන්‍ය අපි වැඩ එහෙම නැත්නම් කාගෙත් හරි ගැදෙන අවස්ථාවක ඒ වගේ අවස්ථාවල මේක සංගාල ඇප්ලයි කරලා
ඒකේ මට්ටම් දෙකක් තියෙනවා. ඒක එකක් තමයි කෙනෙකුට ඕනම් පුළුවන් කිසිම භාවනාවක් නොකර බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ගැනවත් අහන්නේ නැතිව, ඒ මොකක්වත් නැතිව ඕනම් එයාට පුළුවන් මම පුළුවන් තරම් උපේක්ෂාවෙන් ඉන්නවා කියලා හිතාගෙන. ඉතින් එයා අකමැති කෙනෙක් එක්ක වුණත් ගැටෙන්නේ නැතුව ඉන්නවා. කැමති කෙනෙක් එක්ක වුණත් ඇලෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් මෙතනත් උපේක්ෂාවක් තියෙනවා. හැබැයි මෙතන තියෙන්නේ අර යාගේ හිතේ තියෙන ඒ උපේක්ෂා ගතිය. හැබැයි ආ ඉන්නේ තාම ගැටෙන්න පුළුවන් කෙනෙක් එක්ක නොගැටි, ඇලෙන්න පුළුවන් කෙනෙක් එක්ක නොඇලි. දේක කරන්න බැරි නැහැ නේද? කරන්න පුළුවන් නේ. ඉතින් ඕකට භවනාවක් අත්‍යවශ්‍යත් නැහැ. නේද?
මේ
ගන්න තරයට සමාධිය කියන එකට යන්නේ නැහැ. සමාධියක් නැහැ. නෑ මං කියන්නේ සමාධියක් නෙමෙයි අපි හිතමු සතියවත් ඕනේ නැහැ. මොකක්වත් නැතුව මේක කරන්න බැරිද?
හැබැයි සතියේ ඉන්න ඕනේ මේක සම්මත දෙන්නේ
ගැටෙනවා කියලා ඕකෝත කියන්නේ. නෑ මං කියන්නේ නෑ මං නෑ හිතන්න මෙහෙම අපිටමු කවුරු හරි වෙන අපිටමු ක්‍රිස්තියානි භක්තිකයෙක් වෙන්න පුළුවන් මුස්ලිම් භක්තිකයෙක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ අම්මේ ආගම අදහගෙන එයාට පුළුවන් කාත් එක්කවත් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒතර මේක ප්‍රමාණවත්ද?
අපි ගැටුනොත්නේ අපි අකුසල් සිද්ධ කරගන්නේ. කියන්නේ අපේ දෘෂ්ටි කියන්නේ අපේ මම හරි කියන තැන හිටියොත්නේ දැන් ඕනම කෙනෙක් එහෙම නැතුව සාමාන්‍යයෙන් ඉන්නවනම් කියන්නේ දැන් ගොඩක් වෙලාවට මට තේරුම් ගන්න බැරි වුණාට දැන් මම ගැටෙන්නේ මම හරි කියලා හිතුවා.
හරි දැන් කෙසේ නමුත් ඔය කරන ප්‍රකාශය තුළ දැන් ඔය මං කියපු දේවල් තුළ ඔක්කොම තාම පුද්ගල ස්වභාවයක් තියෙනවා. අපේ පුද්ගලෙක් වෙලා මමෙක් වෙලා මම එයත් එක්ක නොගැටි ඉන්නවා. මම මගේ තරහකාරයත් එක්ක නොගැටි ඉන්නවා. මම මගේ කැමති කෙනත් එක්ක ඇලෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් එතකොට තාම අපි ඉන්නේ එක්තරා අන්දමකින් මෝහයක ඉන්නේ. තාම මේ පුද්ගල භාවයක් ඇති කරගෙන මෙතන කෙනෙක් ඉන්නවා. ඒ කෙනා අරයත් එක්ක ඇලෙන්න හොඳ නැහැ. මේ කෙනා අරයත් එක්ක ගැටෙන්න හොඳ නැහැ කියන පදනමක් මත තමයි අපි ඉන්නේ. ඉතින් එතකට සාමාන්‍යයෙන් කියන්නේ මේකට අඥාන උපේක්ෂාව කියලා. ඉතින් මේ අඥාන උපේක්ෂාව ප්‍රමාණවත් නැහැ. මින් එහාට අපිට යන්න අවශ්‍යයි. ඉතින් ඒක තමයි මෙච්චර අපි ගැඹුරක් කතා කරන්නේ. මේ කොහොමද හිතේ ඒ ඇත නැත කියන වගේ අන්ත හටගන්නේ? කොහොමද මේ හිත ගිහිල්ලා දේවල් වලට ඇලිලා ගැලිලා ඒ තුල নিমগ্ন වෙලා බැසගෙන දේවල් ගැන මත ප්‍රකාශ කරගෙන ඉන්නේ කොහොමද? නැත්නම් ඒව ඇසුරු කරන්න ගිහිලා ඒවෙන් ගති ලක්ෂණ උරුම කරගෙන මේ හිත පවතින්නේ කොහොමද කියලා ඒ එච්චර ගැඹුරක් කතා කරන්නේ. මේ ඒ සාමාන්‍ය කෙනෙක් වෙලා නොගැටි නොඇලි ඉඳීම කියන මට්ටම අභිබවා යන්න. ඒ සාමාන්‍ය අඥාන උපේක්ෂාව අභිබවා යන්න. දැන් ප්‍රතිපදාවක් අනුගමනය කරපු කෙනෙක්, භාවනාවක් වඩපු කෙනෙක්, විපස්සනාවක් වඩපු කෙනෙක්, එයා තරහකාරයෙක් අපිටම කවුරු හරි ඉන්නයි කියලා ඒ තරහකාරයෙක් කියන මට්ටම පවා ඇලෙන්නේ නැතුව, නැත්නම් ගැටෙන්නේ නැතුව, කැමති කෙනෙක් ගැන එක්ක ඇලෙන්නේ නැතුව ඒ එයා ඉන්නේ අර කිව්වා වගේ මට්ටමක නෙමෙයි ඇත්තටම. එයා ඊට වඩා ගැඹුරකට ගිහිල්ලා ඉන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔය සතිපට්ඨානය ගැනම නැවත නැවත අපි කියද්දී ප්‍රකාශ කරන ඒ අනිසිතෝච විහෙරති නජකින්චි ලෝකේ උපාදීත කියන මට්ටම මේ නිකන් හුදෙක් මේ කැමති කෙනා එක නොඇලී වාසය කිරීමක්, අකමැති කෙනා එක නොගැටී වාසය කිරීමක් කියන මට්ටම අභිභවා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක එතෙන්ටත් දාන්න පුළුවන්. නමුත් ඉන් එහා බොහොම ගැඹුරු ප්‍රඥාවක්, විපස්සනා නුවණක් මත පදනම් කරගෙනයි එතන ඒ යා නොඇලී ඉන්නේ. අනිශ්චිතව වාසය කරන්න, උපාදාන නොකර වාසය කරන්න. ඉතින් එන්න ඒ මට්ටම බුදුහාමුදුරුවෝ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මට්ටමක් වශයෙන් පෙන්නන්නේ. එතනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තේනවා. දැන් අද අපි විස්තර කරුවේ පනිස්සවුපාද ධර්මයක් අවබෝධ වීමක්, හේතුඵල දහමක් තේරුම් ගැනීමක්, අන්ත දෙකෙන් හිත මුදවා ගැනීමක්. මෙතන තියෙන්නේ හුදෙක් ආත්මීය ස්වභාවයක්, කෙනෙක් පුජ්‍යල ස්වභාවයක් නෙමෙයි, මෙතන තියෙන අනාත්ම ස්වභාවයක්. හටගන්නවා නම් හටගන්නේ දුකක්මයි, නිරුද්ධ වෙලා නම් යනවා නම් නිරුද්ධලා යන්නේ දුකක්මයි කියලා මෙන්න මේ වගේ බොහොම ගැඹුරු දර්ශනයක් මේ බුදුහාඳුරෝ පෙන්වන පාර තුල තියෙනවා. ඒතකොට මේ සෑහෙන ප්‍රඥා පදනමක් මත පිහිටාගෙන, ඒ බඳු සම්මාදිට්ඨියක් මත පිහිටාගෙන තමයි අන්න ඒ යෝගාවචරයා දැන් කිසිවක ඇලෙන්නේ නැතුව, කිසිවක ගැටෙන්නේ නැතුව, කිසිවක් උපාදාන කරන්නේ නැතුව, කිසිවක් ඇසුරු කරන්නේ නැතුව යා වාසය කරන්නේ.
හොඳයි. ඊළඟ පැනය තෝටා කියන කෙනාට ඉදිරිපත් කරන්න පුළුවන්. මයික් එක අන්මියුට් කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස, ප්‍රශ්න ඇහෙනවද? කතා කරලක ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස, මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් චිත්තානුපස්සනාවේ අපි කෙලෙස් බලනකොට මම නරක දෙයක් ආවකින් මම සාමාන්‍යයෙන් ඒක ඉන්වෙස්ටිගේට් කරලා ඒක හේතුව බලලා ඒක පොඩ පොඩ අයින් කරනවා. හැබැයි හොඳ දේවල් වලට කැඳන් මෙත්තා දෙනකොට නැත්නම් මම කාට හරි හොඳක් කරුවා මම ඒකට ඇටැච් වෙන්නේ. ඒක දැන් අද ස්වාමීන් වහන්සේ කිව්වනේ හොඳ දෙයි නරක දෙයි දෙකම ඉන්වෙස්ටිගේට් කරන්න කියලා. එතකොට අපි හදිස්සියවත් ඒකට ඇටැච්මන්ට් එකක් වෙන්නේ නැත්නම් ඒකට ඉන්වෙස්ටිගේට් කරන්න අවශ්‍යද ස්වාමීන් වහන්සේ?
ඔව්, දැන් කොහොමත් උපාදානයක් වෙලා නැත්නම්, ඇලිලා නැත්නම් ඉතින් හිතේ මොකක්වත් නැහනේ. හිත දැනටමත් නිදහස්. හිතේ ඒ උපාදාන නොකිරීමේ తත්වය තමයි අපි දිගට පවත්වන්න තියෙන්නේ. ඉතින් එතකොට ආයි ඒ අපේ ගෙදෙට්ටවත් ඇවිල්ලා ගියේ නැති කෙනෙක් ගැන අපි ඉතින් ආයි හොයලා බලන්න අවශ්‍ය නැහැ.
ඔව්, එතකොට අවශ්‍ය නැහැ. ඒතකොට හොඳ එක ඕනේ නරක එක බැලුවරන් විතරක්
ඇදෙන්නේ.
එන බෑඩ් thoughts අපි සමහර කෙලස් එනවනේ.
ඔව්.
එනකොට ඒක දිහා බලන් ඉඳලා ඒක හේතුව බලන එක තමයි මම කරන්නේ දැන්. හොඳ එක පැත්තට මම යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද මම ඒකට ඇලෙන්නේ නැහැ, ගැටේ ඇලෙන්නේ නැති නිසා.
හරි. ඒක දෙයක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම කියන්න පුළුවන්. දැන් අපි ඇතම් වෙලාවට ඔන්න අපි හිතමු දැන් මෛත්‍රියක් වඩනවා. දැන් මෛත්‍රිය කියන මෛත්‍රියෙන් අපේ හිත තෙමෙන්න පුළුවන්. මෛත්‍රියෙන් අපේ හිත තත්ත්වගත වෙන්න පුළුවන්. දැන් මෙතනත් තියෙන්නේ මෛත්‍රිය ඇසුරු කිරීමක්. මෛත්‍රිය තුළට හිත බැස ගන්න පුළුවන්. දැන් මෙතනත් හොඳ දෙයක් හැබැයි. හැබැයි හොඳ දෙයින් උනත් අපේ හිත වර්ණ ගන්නෙන්න පුළුවන්.
දැන්
මෙහෙම කියන්නම්කො. දැන් ඇල් වතුර තියෙනවා. ඇල් වතුරට දැන් ඇල් වතුරට අපිට ඕනනම් පුළුවන් මඩ ටිකක් දාන්න. දැන් මොකද වෙන්නේ?
මඩ
හයනවා. අපි මඩ දාන්නේ නැතුව ඔකට සීනි ටිකක් දානවා. මොකද්ද වෙන්නේ?
එතකොට
සීනි රහයනවා. ඒක කොයිකද හොඳ?
මම නම් කැමති ඇල් වතුර සීනියටත් වඩා සීනිත් හොඳයි.
ආ හොඳයි. දැන් එතකොට හිත තියෙන්න ඕනේ ඇල් වතුර මට්ටමේද සීනි රස මට්ටමේද?
ඇල් වතුර මට්ටමේ.
ආ හොඳයි. එතකොට ඒ කියන්නේ මෛත්‍රියෙන් තෙමිලාද හිත තියෙන්න ඕනේ, මෛත්‍රියනුත් තොරව උපේක්ෂාවෙන්ද තියෙන්න ඕනේ?
මෛත්‍රියෙන් තොරව උපේක්ෂාවෙන් ඉන්න ඕනේ.
අන්න හරි.
හැබැයි සමහරවිට මම මෛත්‍රී ගෞරව හැම එක්කෙනාටම දෙන්නේ.
ඔව්.
හැම එක්කෙනාටම දෙන්නේ කෙලිසල මගේ පවුලෙන් පටන් ගන්නවා. මොකද මගේ පවුලට මෙත්තා දෙන්නේ නැතුව මට පිට කෙනෙක්ට දෙන්නේ නැතුව ඉන්න. හැබැයි මම හැම එක්කෙනාටම දෙන්නවා. දීලා මම සාමාන්‍යයෙන් දැන් වෙනසක් කරන්නේ නැහැ කාටවත්.
හරි. හැබැයි තාම ඉතින් එක්කෙනෙක් ඉන්නවා නේද?
ඔව්, ඒක ඇත්ත.
ඒක තමයි. අපි ටික ටික පුරුදු කරගෙන මම මේ කියන එක එකපාරට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තමයි අපි මේ කතා කරන්නේ සම්මාදිට්ඨියක් ගැන. ඒතර සම්මාදිට්ඨි මට්ටමකදී අපි මේ සත්පුඤ්ඤල භාවයෙන් වැඩිය ඉන්නේ නැතුව පුළුවන් ද අපිට අපේ හිත කිසිවක් උපාදාන නොකර ඉන්න නේද? ඒ එතෙන්දී එතකොට යෝගාචරයට හම්බ වෙන්නේ අර එක අතකින් කියනවා හිතේ නිකන් අර ඇල් වතුර වගේ ස්වභාවයක් විතරයි හම්බ වෙන්නේ අන්තිමට. හුදු දැනුවත් බවක් විතරයි එතන තියෙන්නේ. ඒක මෛත්‍රියෙන් තෙත් වෙලත් නැහැ, ද්වේෂයෙන් රත් වෙලත් නැහැ.
ඔව්.
එතන තියෙන්නේ නිකන් හුදෙක් ඇල් වතුර මට්ටමක් විතරයි.
ඔව්. ඒක එතන හරියට සනීපයි.
එන්න පුළුවන්.
හරි. හරිම කියන්න බැරි මේ නිදහසක් එක.
හරි. ඉතින් ඔන්න ඔය தත්ත්වය බුදුහාමුදුරු අගය කළා තියෙනවා. දැන් මෛත්‍රිය කියන එක අගය කළා තියෙනවා. නැත්තේ නැහැ. බ්‍රහ්ම විහාර අගය කළා තියෙනවා. හැබැයි ඉතින් අපි ඒකේ ප්‍රමාණය දැනගන්න ඕනේ. අපේ හිතට නිරන්තරයෙන්ම මේ ඒ දේ උනත් නැවත නැවත යොදමින් ඒකෙන් වර්ණ ගැන්වීම අවශ්‍යද කියන එක අපි විමසා බලන්න අවශ්‍යයි. මොකද දැන් අපි විශේෂයෙන් දැන් මෛත්‍රී නොකලත් ඒ දැනුවත් සිතේ ආවේනික ලක්ෂණයක් තමයි මෛත්‍රී කියන එක. ඒ ආවේනික සිතේ ආවේනික ලක්ෂණයක් තමයි කරුණාව කියන එක. ඒ කියන්නේ දැන් මේ කතා කරන්නේ අපි අර බුදුහාඳුරු කියන්නේ පබස්සර මිදම් භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨා. මහන්නේ මේ සිත ස්වභාවයෙන් පවිත්‍රයි. ස්වභාවයෙන් ප්‍රභාෂරයි. ස්වභාවයෙන් මේක නිකලෙස්. මේ මෙබඳු සිතකට තමයි මේ එළියෙන් එන යම් මේ උපක්ලේශයන් නිසා මේ හිත වර්ණ ගැන්වෙන්නේ. හැබැයි මේක මේ පිට කාටුවක් විතරයි. පිට උපයක් විතරයි. පිට කටුවක් විතරයි. මේ පිට කටුව විනිවිද ගිය ගමන් ආයෙත් අර ප්‍රභාෂර සිත ආයෙත් අර පිරිසුදු සිත තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තුළින් තොර යෝගාවචරයේ නැවත පැමිණෙන්නේ අන්නේ ප්‍රභාෂර සිතට. ඒ පිරිසුදු සිතට. එතකොට ඒ පිරිසුදු සිතේ පිරිසුදු බව තියෙනවා. ඒ පිරිසුදු බව නැති වෙලා නැහැ. ඒතර ඒ පිරිසුදු බව තුළ නිකන් ওই මෛත්‍රියක් කරුණාවක් වගේ දේවල් ඒව නිකන් inherent qualities. ඒව ඇවිල්ලා ඊටම ආවේනික ඊට උරුම වෙච්ච හැකියාවන් කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට අපි මෛත්‍රියක් වඩලා තිනවා කියන එකේ වැරද්දක් නැහැ. හැබැයි දැන් අපි හැබැයි අර කලින් කරා වගේ මම අරමුණු කරගෙන මගේ දරුවා අරමුණු කරගෙන මගේ තාත්තා අම්මා අසල්වැසියා කියලා අපි මේ පුජ්‍යල භාවයෙන් අරමුණු කරගෙන තවදුරටත් මෛත්‍රී වඩනවා නම් ඒ පුජ්‍යල භාවයේ මත පුජ්‍යල භාවයක් මත පදනම් කරගෙන වඩන මෛත්‍රිය අපි අර වඩපු විපස්සනාවට ප්‍රතිපක්ෂයි. දැන් මෙතෙන්දි වඩන්න වෙන්නේ පොඩක් ඉන්න. මෙතෙන්දි අපිට නිකන් වඩන්න වෙන්නේ නිකන් අර මේ සේලු සත්‍යෝ කියලා කියන්නත් එතකොට අතෙන්ට පොඩ්ඩක් එතන පටහැනි ගතියක් තියෙනවා. ඒක මෛත්‍රී චේතනාව පැතිරීමක් විතරයි අත්‍යවම කරන්න වෙන්නේ. එතන ඕනේ නම් මෛත්‍රී වඩනවා නම් කාර මෛත්‍රී සහගත බවක් තියෙනවානේ. ඒ ක්වොලිටි එකක් තියෙනවානේ. ඒ හැඟීම තියෙනවානේ. ඒ හැඟීම නිකන් හාත්පස පතුරවා හරින්න පුළුවන් ඉතින්.
ඔව් ඒක තමයි මගේ අරමුණ ස්වාමීනාස. මම මෛත්‍රී භාවනා කරනකොට මම මෛත්‍රී කරන්නේ සියලු සත්වයන්ටම දෙන මෛත්‍රියක් සත්‍ය කරුණාවෙන් කරන මෛත්‍රියක් හැටියට. ඒක මම පටන් ගන්න පවුලෙන් ඊට පස්සේ ඒක දිගටම දෙනවා. මොකද මම හිතුවා මගේ පවුලට දුන්නේ නැත්නම් මොකද මම අද මේ මාර්ගයේ යන්න මගේ පවුලට උදා වුණානේ. ඒ නිසා ඒගොල්ලන්ට මෛත්‍රී දීලා ඊට පස්සේ මුළු සත්ව පුද්ගලයන්ටම මම මෛත්‍රිය දෙනවා කරුණ ආශාගතව. නැතුව මේ ඒගොල්ලන්ට තියෙන කරුණාව නිසා.
හොඳයි හොඳයි.
ඒකත් එතකොට
වැරදක් නෑ. මෑණියෝ ඔහොම තව දිගට කරගෙන යන්නකෝ මම මේ කියන කාරණාව එතකොට වැටහේ.
හරි හරි සාම.
හොඳයි. තරුවන් සන්නයි.
ඊළඟ පැණියේ දිරුෂා කපුරු වණ්ඩාර පිටපත් කරන්න පුළුවන්. අවසරයි සමිනහන්ස.
ඔව්.
ස්වාමිනවහන්සේ භාවනා අධ්‍යක්ෂක කමඨාන් ගන්න අහන්න ඕනේ. තව වෙනත් ප්‍රශ්නකුත් තියෙනවා ධර්ම කාරණා සම්බන්ධයෙන්. මම කමඨාන් ප්‍රශ්න ඉස්සෙල්ලා අහන්න. ඉස්සර මුලින් ස්වාමිනවහන්සේ භාවනා කරද්දී දැන් අපි පටන් ගන්න ආනාපාන සතිය හරි බොඩ සෙන්සේෂන්ස් හරි සිතිවිලි හරි බලලා ඒ වගේ දර වෙනවා. ඒ වගේ වන් කරලා ඊට පස්සේ විවේක වගේ ස්ථානයකට යනවා. එතන සිතිවිලි නැහැ මුකුත් අල්ලන්නේ නැතුව ඉන්න සතියේ. දැන් ස්වාමින්වහන්සේ පස්සේ දැන් කරනකොට අර සිතිවිලි හරි ආනාපානේ හරි තියෙනකොට ඒවට පිටිපස්සෙන් අර විවේක තැන තියෙනවා කියලා දැනෙනවා. එතකොට අර වගේ වන් කරලාම යන්නේ නැතුව සිතිවිලි විනිවිද වෙනවා වගේ සිතිවිලි පිටිපස්සෙන් දැන් මේක තියෙනවා කියලා දන්නවා. එතකොට
ඒ කරුණු කරනවා. එහෙම ටිකක් වෙලා ඉන්නකොට ආයෙත් සිතිවිලි හරි බඩි සෙන්සේෂන් හරි එනවා. ගොඩක් වෙලාවට සිතිවිලි තමයි එන්නේ. එතකොට අර විවේක ස්ථානයේ උඩ සිතිවිලි තියෙනවා. විවේක ස්ථානයේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා සිතිවිලි කියලා. එතකොට ඔය දෙක අතර මාරු වෙනවා. ඉස්සර සමිනහන්සර සිතිවිලි එනකොට නිකන් ලොකු බාධාවක් වගේ දැනෙනවා. දැන් සිතිවිලි කොච්චරවත් අර පිටිපස්සෙන් බෑග්ග්‍රවුන්ඩ් එකේ අර හිතන තියෙනවා කියලා දැනනකොට ඕන වෙලාවකට හිතන අරමුණු කරන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවක ඉන්න බෑ. අපෝ මොකක් හරි ඇවිල්ලා ඒක කැඩෙනවා. ඒක තමයි සමිනහන්ස මම දෙකම
හොඳයි. දෙකට කරගෙන යන්න යන විදිය හොඳයි. ඒ කියන්නේ අපි හැබැයි යම් වෙලාවක් ඒ සිතුවිලි වලින් තොර බවක් පුළුවන් නම් ඇසුරු කරන්න.
එහෙනම් ඒක ඇසුරු කරන සිතුවිලි එනකොට මතකුල ගමන් ඉස්සෙන්ට යනවා.
ඔව්. දැන් එහෙනම් ඒකත් වඩා පුළුවන් දැන් සිතුවිලි වල තියෙන එන යන ස්වභාවය හිතට කාවද්දන එක වටිනවා. දැන් අපි අතෙන්ට නිකන් පයින්ව නෙමෙයි ඒ වෙනුවට මේ සිතුවිලි වල තියෙන අනිත්‍ය ස්වභාවය මේවා තියෙන මේ එන යන ස්වභාවය ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය හිතට කාවද්දලා දෙන්න. එතකොට අන්න මේවා මේ ඇත්ත ඇසටියනේ අපි තේරුම් ගන්නෙ ප්‍රඥාවක්නේ වඩන්නේ. ඉතින් එතකොට අපි ඒවට දෙන වටිනාකම අඩු වෙලා යනවා. ඒවට අපි අහුවෙන්නේ නැතුව යනවා. ආවට වැඩි ළඟට ඒගොල්ලෝ එන්නේ නැහැ. මොකද අපි මෙතන ප්‍රඥාවක් වඩලා තියෙන්නේ. ප්‍රඥාවකින් හිත ආඩ්‍ය වෙලා තියෙන්නේ. හිත තෙදගැන්න වෙලා තියෙන්නේ. එතකොට අන්න ඒ බඳු ප්‍රඥාවක් වඩපු හිතක් අන රාගයෙන් තෙමෙන්නේ නැහැ, ද්වේෂයෙන් තෙමෙන්නේ නැහැ, මෝහයෙන් පැටලෙන්නේ නැහැ කියලා බුදුහාඳුරු ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. ඒ නිසා අපි මේ ප්‍රඥාවක් මේ හටගන්නා දේවල් තුලින්මයි අපි ප්‍රඥාවක් ඇති කරගන්නේ. ඒගොල්ලන්ගේ අතහ ස්වභාවය තේරුම් ගන්න.
ඒ කියන්නේ සමිනහාචාර එන දේවල් මගේ අරලා අත්‍යන්ත පණිනවට වැඩිය එන දේවල් වල මුලමැද
බැලුවා නම් ඔව් ඇති වෙන නැති වෙන හැටි බැලුවා නම් ඔය එන දේවල් නැවිත් ඉන්නවා මොකද දන්නව ඇවිල්ලා වැඩක් නැහැ කියලා. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ ගෙදෙට්ට අපේ ගෙදර මොනා හරි තියනවා නම් ඉතින් නැතම් මේ එන්නේ ඉතින් ඉල්ල ගන්න. ඉතින් අපි නොදී ඉන්නවා නම් හරි කවුරුත් ගෙදර නැත්තම් හරි ඉතින් එන්නේ නැතුව ඉන්නවා. අන්න ඒ වගේ මේ අපේ තුල ප්‍රඥාව වැඩෙන්න එතකොට මේකට අහුවෙන තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. ආවත් ඉක්මනටම යනවා, ළඟට එන්නේත් නැහැ. එතකොට අන්න හිතේ විවේකයේ වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට අන්නේ විවේකයේ ඇසුරු කරන හිතක් දැන් තියෙන්නේ. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමයි කියලා බුදුහාඳුර කියන්නේ. විවේකයේ ඇසුරු කරනවා. ඒ හිතේ දැන් තියෙන විරාගී බවක්. විරාගී බව තමයි ඇසුරු කරන්නේ. නිරෝධයක් තමයි අසුරු කරන්නේ. දේවල් ඇවිල්ලා ගියා, ඒවා ගියාට පස්සේ දැන් තියෙන්නේ නිරුද්ධ වූ ස්වභාවයක්. අලුතෙන් හට ගැනීමක් සිද්ධ වුණේ නැහැ. ඔන්න ඔය ස්වභාවය අසුරු කරනවා. ඊට පස්සේ ආවොත් අතහරින ආකල්පයක් තමයි තියෙන්නේ.
හොඳයි. සමිනුන්ගේ විපක්ක ප්‍රපංච චේතන කියන තුන එක දෙයක්ද නැත්නම්?
නෑ. ඔන්න ප්‍රපංච කියලා කියන්නේ දිගටම යන එක, වටවලල්ල යන එක තමයි සාමාන්‍යයෙන් ප්‍රපංච කියන වචනේ එන්නේ. විතර්ක කියන්නේ ඊට මෙහා තියෙන මට්ටම. විතර්ක වැඩි වෙලා තමයි ප්‍රපංච මට්ටමට යන්නේ. නැවත නැවත විතර්ක කරනවා එතකොට අන්න ප්‍රපංචයක් දක්වා යනවා. ප්‍රපංච මට්ටමේදී අපේ පාලනයෙන් තොරයි කියන්න පුළුවන්. අපි නිකන් වහලෙක් වෙලා මේ මට්ටමේදී.
චේතනා
කියන්නේ ඉතින් අපිට ඕන දෙයක් කරද්දී මේක මං කළ යුතුයි කියලා ඔන්න හිතේ චේතනාවක් හට ගන්නවා. ඒක තමයි ක්‍රියාශක්තිය වෙන්නේ. ඉතින් එතකොට අපිට දැන් ඔය අපි ඉස්සෙල්ලා කතා කරපු මට්ටමේදී චේතනාවක් ඇති කරගන්න අලුත් චේතනාවක් හට නොගනීවා කියලා. ඒ කියන්නේ දැන් මොකක්වත් දැන් සංස්කාරයක් නැහැ එතකොට. සංස්කරණ කරන්නේ නැහැ. පුළුවන් ද සංස්කරණ මුකුත් නොකර ඉන්න? මම හිතනවා කියන එක පොඩ්ඩක් හරි තේරෙනවා කියලා. ඔව් හොඳයි. හොඳයි.
ඊළඟ
පැදින
ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගැනීම පිළිබඳව. ඒක තේරුම් ගැනීම යම් කිසි තරමකට සිදු වෙන්නේ සාපේක්ෂව කියලා වගේ දෙයක් තමයි මගේ භාවනාවෙන් මට වැටහිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මට පුළුවන් වුණොත් යම් කිසි මගේ භාවනාවේ වෙලාවක මගේ සිත පසුන සංකාරගත තත්ත්වයක සංකාරවලින් බාහක අඩු තත්ත්වයකට එතකොට ඊට සාපේක්ෂව මට දැනගන්න පුළුවනි සංකාරවලින් සහිත සිතක තියෙන බර ගතිය.
සම්පූර්ණ ඇත්ත.
සාපේක්ෂව යන ගතියක්
තමයි. සම්පූර්ණ ඇත්ත. සම්පූර්ණ ඇත්ත. මොකද අපිට ඒ අත්දැකීම නැත්තම් අපි නිකන් පොතකින් විතරනේ අහලා තියෙන්නේ. අපි ඒක රස විඳලා නැහැ. ඔව් දැන් අපි ඒක රස විඳින්න.
ඒකට දැන් ඒ තත්ත්වයේ දක්ින්න අපි අර අවිද්‍යාව විසින් සංසාර හැදලා තියෙන දෙන තත්ත්වයක් සාපේක්ෂ වශයෙන්
තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔව් සම්පූර්ණ ඇත්ත. ඉතින් ඒ තමයි මමත් කිව්වේ අර පරිසම්පාද අංගවල මුල් යුගලයන් තේරුම් ගන්න නම් අපි අපේ හිතේ ඒ නිශ්ශබ්ද බව සංස්කාරවලින් තොර බව යම් පමණකට හෝ අත්දකලා තියෙන්න ඕනේ. එතකොට තමයි යන්න තේරෙන්නේ මේ සංස්කරණ නිසා හිතට සිද්ධ වෙන වෙහෙස, සංස්කරණ නිසා ඇතිවෙන දුක. බුදුරජාන් වහන්සේ ඔය දුක පිළිබඳව අවස්ථා තුනක් පෙන්නනවා. නැත්තම් දුකේ වර්ග තුනක් කියලා අපිට කියන්න පුළුවන්. සාමාන්‍ය දුක, දුක්ඛ දුක්ඛ වශයෙන් පෙන්නනවා. ඊළඟට වෙනස් වීම නිසා හටගන්නා වූ දුක, විපරිණාම දුක්ඛ වශයෙන් පෙන්නනවා. ඊළඟට සංස්කරණ නිසා සිදුවෙන මේ දුක සංඛාර දුක්ඛ වශයෙන් පෙන්නනවා. එතකොට මෙන්න මේ සංඛාර දුක්ඛය තේරුම් ගන්න නම් ඔන්න ඔය වගේ ඔය කිව්වා වගේ අපි මේ සංස්කාර නැති වෙලාවට හිතේ තියෙන සංසිඳීම, ඒ හිතේ තියෙච්ච තියෙන නිවිච්ච බව, ඒ හිතේ තියෙන නිකන් ඒ සාමකාමී ගතිය, ඒක අපි පොඩ්ඩක් අත්දැකලා තියෙනවා. එතකොට තමයි තේරෙන්නේ මේ හට ගැනීම කියන එක කොයිතරම් දුකක්ද, හටගන්නේ කොයිතරම්නම් දුක්ද, සංස්කරණ කියන එක නිසා හිතට කොයිතරම් බරක්ද කියලා අන්න පොඩ පොඩ ඒ තියෙන තත්වයන් වැටහෙන්න ඉඩ තියෙනවා. එහෙනම්
ස්වාමීන් වහන්සේ එතකොට මේක මට රුගෙදා ජීවිතයට සම්බන්ධ කරගන්නත් මලදස්පත් වෙලාවට භාවනාව ආනාපාන සතිය එකලොස් ආකාරයට බලන විදිහ සම්බන්ධ කරගෙන භාවනාව දෙලි කරගන්න උත්සාහ කරනවා.
නෑ මම නම් හිතන්නේ දැන් එච්චර දුර යන්න අවශ්‍ය නැහැ. දැන් ඒවා දාන්න ගියොත් දැන් අපි ආයි සංස්කරණ තමයි කරන්නේ.
එහෙම.
ඒ වෙනුවට දැන් කෙලින්ම චිත්තානුපස්සනා වට්ටමකින් යන්න පුළුවන් මට නම් තේරෙන විදිහට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එදිනෙදා ජීවිතයේදී සංස්කරණය කරන්න අත්‍යවශ්‍ය වෙන වෙලාවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන නිසා ඒ සංස්කරණ අඩු වෙන වෙලාවල් හඳුනා ගන්න එක, ඒවට තියෙන අවස්ථාව වැඩි කරගන්න එක වගේ දේවල්ද එතකොට භාවනාව ඉදිරියට කරගෙන යන්න ඒවට අවශ්‍ය සම්පාදනය හේතු සම්පාදනය කරලා දෙකට වගේ දේවල්
ඔව්. මොකක් කියලාට දැන් අපිට පුළුවන් නම් උපාදාන නොකල සිතකින් වාසය කරන්න. ඒක තමයි අපි උත්සාහ කරන්න වෙන්නේ. ඒ කියන්නේ වැඩක් කරනවා හැබැයි එතෙන්දී ග්‍රහණයකින් තොරව. හිතන්න දැන් අපි මොනාහරි වැඩක් අපිට පැවරුණා කියලා. ඒ වැඩේ කොහොමද අපි ඒකෙන් කෙනෙක් හදාගන්න යන්නෙත් නැතිව හැබැයි වැඩෙත් සාර්ථකව කරමින් ඊළඟට ඒ වැඩේ නිසා ආතතියක් ගොඩනගා ගන්නෙත් නැතිව කරන්න පුළුවන්ද කියලා ඉතින් අපි ප්‍රායෝගිකව බලන්න වෙනවා. මේ කියන එකක්වත් ලේසි දේවල් නෙමෙයි.
ඔන්නයි සමහරවිට කියන්නේ අපිට මොකක් වැඩ අඩු කරන්න වෙනවා ඒ තරමට ඉස්සරහට එන එක සහ පස්සට එන එක ගැන අර ඒකෙදි මට දැනට තේරලා තියෙන්නේ අපේ සහජ ගති ලක්ෂණ තියෙනකොට සමහර වෙලාවට උපාදානය වෙලා ඉවරයි අපිට අපි හඳුන ගන්නකොට සහජ ගති ලක්ෂණ වලින් උගාවක් සූක්ෂම විදිහට ඒක හඳුන ගන්න සෑහෙන අමාරුයි කියන එක වගේ දෙයක් මට තේරෙනවා.
ඒක තමයි ඒ හඳුනා ගැනීමෙන්ම තමයි පොඩ පොඩ අපි ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ අපි දැන් ඉස්සර වුණත් අපිට භවනා පටන් ගත්ත කාලයේදී වුණත් අපි අසතිමත් බව හඳුනා ගන්න අපිට සතිමත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේ අපි අපේ හිතේ සිද්ධ වෙන ඒ උපාදාන කිරීම හඳුනා ගන්න ඒ උපාදාන කිරීම අඩු වෙන්න පටන් ගන්නවා. උපාදාන කිරීම නිසා හිතර දැනෙන වෙහෙස තේරෙන්න පටන් ගන්නවා.
හොඳයි.
තවන් සන්නයි.
ඊළඟ පැනේ උදේනි කාට ඉදිරිපත් කරන්න පුළුවන්?
තවන් සන්නයි සොනුන්ත.
හොඳයි.
මට තියෙන ප්‍රශ්නයක් එක සැරයක් සොනුන් මහන්සියෙන් යවන්න මට කිව්වද? සද්දයක් ඇහෙනවා ඒක කන්සිස්ටන්ට්ලි බෑග්ග්‍රවුන්ඩ් එකේ යනවා කියන එක දැන් ඒ සද්දේ ඒක ස්වාමීනාන්දගේ සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා ඒ සද්දේ දැන් ස්වාමීනාන්දස කතා කරනකොට අනාහන් හැම වෙලෙම බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා හිතපු ගමන් ඒ සද්දෙන් නිකන් ඇදගෙන යනවා වගේ දැනෙනවා මට ඒක ගැන දැන් ඒක සමහර අවස්ථාවලදී හරිම කරදරයක් වෙලා ඒක
ගැන පොඩි මොන හරි උපදේශයක් දුන්නොත් ඔව් නෑ ඒක ඔය කාලයකට තමයි ඔක තියෙන්නේ ඉතින් ඔය හරහා ඉතින් අපිට යන්න වෙනවා ඒ කියන්නේ ඔය එක්තරා මට්ටමකට අපේ හිත සුසර වුණාම මේ කියන්නේ ටියුන් වුණාම ඔය සද්දෙට එන්න ගන්නවා ඉතින් ඒකත් අර මේක තියෙන දෙයක් මේක මට පිළිගන්න සිද්ධ වෙන දෙයක් කියලා ඒක දැනට දරාගෙන යන්න උදාහරණයක් වශයෙන් අපි තුන් ඔන්න වහිනවා කියලා වහිනකොට ඉතින් අපිට බෑනේ වැස්ස නවත්තන්න අපිට තියෙන ඉතින් කොයික කුඩයක් ඉහලා ගන්න එහෙම නැත්නම් ඒ වෙලාවේ ගෙදෙට්ට වෙලා ඉන්න ඉතින් මොකද වැස්ස නවත්තන්න අපිට හැකියාවක් නැහැ ඒ වගේ මෙතනත් ඉතින් අපේ හිතේ ඒ sound of silence කියන එක නිහඬේ හඬ කියන ස්වභාවය අපේ හිත යම් වෙලාවක යම් ඒ මතු පිට ගොරෝසු ස්වභාවය අයින් වුණාට පස්සේ මතු වෙන්න පුළුවන් ඉතින් ඒක දැනට පිලි අරගෙන යන්න පස්සේ ඕගාතරේ මග ඇරලා යාවි.
එහෙම.
හොඳයි.
ඉතින් පැහැදිලි කරේ අර අනිසිත ස්වභාවයේදී අර සිත එක්ක නිකන් යම ඒ ස්වභාවයක් රසන කරමින් ඉන්නවා වගේ කියන එක ගැන එතකොට වාසිය කිව්වේ ඒකක්වත් නැතුව නිකන් කොහොමද ඉන්නවද කියන එක එතකොට මම ගැනුවා මම ඒකට එහෙම හෙළුම් කරන ස්වභාවයක් දකින්නේ නැහැ ඒක නිකන් හිතට ආවේනික ස්වභාවයක් හොඳට නම් සිල්වත් බැලුවහම දැන් භාවනාවේ පුන්න පොතෙන් දැන් අපි වාඩි වෙලා ඉන්නවනේ එතකොට පෙනෙන දේවල් වල රූපේ වෙනසක් නැත්නම් එතකොට ඒක ගැනත් ලොකුක් නැහැ නමුත් එතකොට වටපිටාවේ ශබ්ද විතරක් එක එක ඇහෙන ශබ්ද වල වැඩි තීව්‍රතාවය තියෙන එකට යනවා ආයි ශබ්දයක් නැත්නම් අර හිස් ස්වභාවයට එනවා ආයි ශබ්දයක් ඇහුනොත් එතනට එනවා ඒ වගේ ඉවලේ තියෙන දේ තනිකව අරක නිකන් මුළු විශ්වයේම තියෙන ස්වභාවයක තමයි හිත ඉන්නේ කිසිවක් නැසුරු නොකරනවා කියන එක ඒක නිවරදිද සාමාන්‍ය ඒක මොනවාගේ ස්වභාවයක්ද
ඒක තමයි දැන් ඇත්තරම ඒ වගේ අපි ඉස්සලා ගත්ත උදාහරණේ දැන් ඇල්වතුර වගේ ස්වභාවයක් ගත්තොත් දැන් ඇල්වතුර එකට අපි සීනි දැම්මත් ඒක එකාතකින් අපවිත්‍ර වෙලා තියෙන්නේ. මඩ දැම්මත් අපවිත්‍ර වෙලා තියෙන්නේ. රත් කළත් අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඒ ඇල් වතුරේ පෙන නගිනවා නම් ඒකත් අපවිත්‍ර වීමක්. ඒකේ රැලි නගිනවා නම් ඒකත් අපවිත්‍ර වීමක්. ඉතින් ඔන්න ඔය වගේ අපේ හිත දිහා බැලුවොත් හිතේ තියෙන්නේ ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි. මේ හිත ඔය රත් වෙච්ච ස්වභාවය වශයෙන් එක පැත්තකින් ඔය ව්‍යාපාද මට්ටම් පෙන්වනවා. ඊළඟට ඒකට යම්කිසි වර්ණයක් ගැන්නුනා කියන වගේ මට්ටමකින් කාමච්ඡන්දයෙන් පෙන්වනවා. ඊට මේ වතුර මේ හිත අලස වීම, තීන මිද්දට අහු වීම කියන එක හරිනියන් වතුරේ දියසෙල් බඳුනා වගේ, පාසි බඳුනා වගේ මට්ටමක් වශයෙන් පෙන්වනවා. ඊළඟට මඩ වුණා වගේ මට්ටමකින් ඔය විචිකිච්ඡා වගේ මට්ටමක් පෙන්වනවා. ඉතින් ඔන්න වගේ ඉතින් ඔය මොන දේ වුණත් ඒ වතුර අපිරිසිදු වෙලයි තියෙන්නේ. දැන් එතකොට ඔය සියල්ලෙන් නිදහස් වෙච්ච හිතක් කියලා කියන්නේ එතකොට අන්නේ පිරිසිදු බවට තමයි ඉතින් එන්නේ. ඉතින් ඒ පිරිසිදු බව තමයි අපිට අගය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ පිරිසිදු බව තුළ අර කෙනෙක් පුඤ්ඤලයක් මමායනයක් ඒ මොකක්වත් නැතුව බොහොම එකාතකින් බොහොම පිරිසිදු අහිංසක සිතක් විතරයි එතන තියෙන්නේ. එහෙම දෙයක් එහෙම කිට තමයි කියන්නේ. එතකොට එකාතකින් බැලුවාම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අනුගමනය කිරීම තුළින් අපි නැවතත් අපේ ඒ අර පුංචි කාලේ අපිට තිබුණා නම් යම්සි ඒ පුංචි දරුවෙක්ගේ බොහොම නැවුම් කෙලෙසුන්ගෙන් තොර බොහොම අහිංසක හිතක් තිබුණා නම් ඔන්න ඔතෙන් තමයි ගමන් කරන්න සිද්ධ වෙන්නේ.
එතකොට ඉඳගෙන තමත් දුරටත් දැන් ඉදිරියට කරන මොකද මේ ස්වභාවය ඇසුරු කරමින් දැන් මම බැලුවා තේකක් බොනකොට තේක පේනවා.
හරි.
රසය ගැන එනවා නමුත් අර ස්වභාවයේ ඉන්නවා.
හරි හරි.
තේක බොනකොට ඕකේ කටට කෙමිහිල්ලා ගෙමිලා ඒක ඉවරනකොට ඒක එක රිද්දෙන් මෙහෙකට වැඩේ කෙලී කියන
යනවා.
නමුත් සිත අපුනේ
හරි හොඳයි. ඉතින් ඒක තමයි දැන්
මොකක්ද
දැන් ඕකම තමයි බුදුරජාණන් වහන්සේ ගැනත් කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන මේ පරිේශණයක් කරනවා එක්තරා බ්‍රාහ්මණ තරුණෙක්. එයා ගිහිල්ලා පස්සේ ප්‍රකාශ කරනවා මේ භාගතුන් වහන්සේට රස දැනෙනවා. හැබැයි මේ රසය ගැන රාගයක් නැහැ.
ඒ වගේම තමයි ආහාර ගන්න කොටත් නෝ බැලුවා කෑම කනකොට කෑම කනවා අනංගා ඒක කටට ගිහිල්ලා ඒක කනවා සතිය පිහිටන්නේ මේ ටික අවශ්‍ය ප්‍රමාණයට දත්වලින් ඉවරලාද කියන එක ගැන විතරයි. ඒක අර ස්වභාවය ඉඳගෙන එහෙම කරන ස්වභාවයක් තමයි තියෙන්නේ.
ඔව්.
එතකොට මේ ස්වභාවය ඇසුරු
මොකද නැත්නම් එතන ඇසුරු කරමින් ඉන්නවා. ඒ වගේ අර කල්පිතේ එහෙමත් විපාක කියලා. නෑ නෑ නෑ. එතන එහෙම නෙමෙයි මං කියන්නේ. ඒක දැන් අපි හිතමු දැන් අතෙන්දි බුදුරජාන් වහන්සේ දානේ වළඳනකොට උන්වහන්සේලා රස දැනීම කියලා කියන්නේ ඒ රස ඇසුරු කිරීමද නැත්නම් ඒ රස හුදෙක් දැන ගැනීමක් පමණක්ද?
මේක දැන ගැනීමක් පමණයි.
දැන ගැනීමක් පමණයිනේ. යන්නේ මට්ටම අන්නේ මට්ටම තමයි අපිටත් ගන්න පුළුවන් වෙන්නේ. දිත්තේ දිට්ටමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැන් අපි දැක්කා දෙක නිකන් පේනවා. හැබැයි ඕමනාවෙන් ගිහිල්ලා බලලා පැටලිලා නැහැ. ඇහෙනවා හැබැයි අහන්න ගිහිල්ලා බලලා මේ ඇහිලා පැටලිලා නැහැ. දැනෙනවා හැබැයි ඕමනාවෙන් දැනගන්න ගිහිල්ලා පටලවගෙන නැහැ. ඒ වගේම හිතට නිකන් කොහේ හරි යන සිතුවිලික් එනවා. හැබැයි ඌමනාවෙන් හිතන්න ගිහිල්ලා පටලවගෙන නැහැ. එතකොට මේ ඌමනාවෙන් බැලීමයි පෙනීමයි අතර වෙනසක් තියෙනවනේ.
ඔව්. ඒක බැලීම කියනකොට අනිවාර්යයෙන්ම මම ඇතරට එනවා.
එනවා. මගේ ඌමනාවෙන් මම චේතනා පහළ කරගෙන හිතේ සිතුවිලි පහළ කරගෙන ආසාවෙන් තමයි ඔන්න බලන්නේ. එතන තියෙනවා චේතනා පූර්වක බවක්. එහෙම නෑ නිකන් ඔහේ වටේ දේවල් තියෙනවා ඒවා නිකන් ඔහේ පේනවා. හැබැයි එකක් එකකටවත් හිත බැහැගෙන නෑ. හිත එකක්වත් අරමුණු කරගෙන ඒ පටු පරාසයකට හිත යොමු වීමක් නෑ නේද? එහෙම තමයි කියන්නේ. ඔව්
එහෙමයි.
එතකොට දැන් අපි එතකොට අපි කෑම කනකොට වුණත් ඒ කෑම වල රස දැනෙමි ඉතින්. ඒක නොදැනී තියෙනව නෙමෙයි, කෑමවල රස දැනෙනවා. හැබැයි හිත ඒ දැනෙන එකක්වත් අල්ලගෙන ආ මේකෙන් මට තව කෑල්ලක් ඕනේ, මේකම තව මෙව කරන්න ඕනේ, අනිත් අයටවත් දෙන්න හොඳ නැහැ, මම්ම කන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ ඉතින් නේද?
ඔව් එහෙම කිසිම මොකක් නෑ. දැනගන්නේ කටේ දත්තිකෙන් අර ටික හොඳට අඳුරනවාද කියන එක විතරයි. ඒකට විතරයි අතරේ සතිය ඇවිල්ලා නැත්නම් අනිත් දේවල් අර හිස් ස්වභාවය එතන ඇසුරු කරමින් ඉඳගෙන කැම ටික
කැවෙනවා. අන්න හරි. අන්න හරි. දැන් මෙහෙම කේද හැකි. දැන් අපි හිතමු මමෙක් නැතුව මේ පද්ධතිය දුවන්න පුළුවන් කියලා කියන්න පුළුවන්.
ඔව් ඒක දැන් හොඳට පැහැදිලි සෝ. මේ අපි උපන් දවසේ ඉඳලා පළයේ තියෙන ඉනාතු දැන් කරලා පුරුදු වෙලා ඒක අපේ බොඩි එකේ
තියෙනවා. අන්න හරි.
ඒකයි මම කියන්නේ අර හිත ඇසුරු කරන ස්වභාවය නිකන් කය ඇසුරේ නෙමෙයි ඉන්නේ. එයා වෙන පිටන තැනක ඉන්නේ.
අන්න හරි.
කරගන්නවා.
හැබැයි හිත කය නිකන් ඇසුරේ වගේ හැබැයි එක තැනක පිහිටලා නැහැ.
පිහිටලා
නැහැ. ඒ එතන කොහෙද තියෙන්නේ? ඒක තමයි කිසිම තැනක් තියෙන්නේ. ඒක තමයි. එහෙම තැනක් කියන්න බෑ ඉතින්.
තැනක් කියන්න බෑ. දැන් අපි ඔය තාත්තේ විගතක පුරුදු කරගන්න පුළුවන් නම් එතන ඇසුරම ඉන්නවන් නම්
හරි.
බැරණ මොහොතේ දීප්ත එතකොට එතනින් මේක නැති වෙලා යයිනේ කියන්නේ.
ඔව් එතන තව පොඩි කොටසක් තියෙනවා හැබැයි. දැන් ඔතනදී අපි තාමත් ඔය මට්ටම අපේ ඇසුරු කලාට තාමත් අපේ ඇතුලේ අනුසය ධර්මයන් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා නැහැ.
ඔව් ගොඩක් මොන් ඉතින්නේ අර බැදි වේදනාව ඔස්සේ මොකද කරන්න කියන එක
තාමත් ඒ රයි. දැන් ඔතන ඔයක ගැන කතා කරනවා ඔය මේ චේතනා සූත්‍රවලදී යං මේ බික්කවේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතියා. ඒ කියන්නේ දැන් අපිට චේතනාවක් තියෙනවා නම් අනිවාර්යෙන් වෙන එතන විඥාණයට අරමුණක් තියෙනවා. එහෙම නැත්නම් යම්සි ප්‍රකල්පනාවක් හිතේ දුවනවා නම් මොනවා හරි දෙයක් කල්පනා කරගෙන අල්පනා කරගෙන ඉන්නවා නම් ඔන්න හිතට වැඩක් තියෙනවා, විඥාණයට වැඩක් තියෙනවා, ඒකේ බැහැගෙන ඉන්නවා. ඒ නැතත් කියන මට්ටම තමයි දැන් අපි මේ කතා කරන්නේ. විශේෂ චේතනාවක් ඇත්තෙත් නැහැ. ප්‍රපංචත් සමනය වෙලා හිත මොකක්වත් අරමුණක බැහැගෙනත් නැහැ. හැබැයි යංච අනුසේති. හැබැයි යම් පමණක අනුසය ප්‍රමාණයක් හිතේ මණ්ඩි බැහැගෙන තියෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ අපි මේ මට්ටම තියාගෙන මැරුණොත් එතනින් අපි රහත් වෙලයි මැරෙන්නේ කියලා අපිට නිශ්චය වශයෙන් කියන්න බෑ. මොකද අපේ අනුසය තාම තියෙනවා කියන විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. ඒක තමයි දේශනාව අනුව හිතා ගන්න වෙන්නේ. මොකද අපි උපාදාන කරන්නේ නැතුව වාසය කිරීමට උත්සාහ කළාට තාම සර්ව සම්පූර්ණ වශයෙන් ආශ්‍රවශය වීමක්, සර්ව සම්පූර්ණ වශයෙන් අනුසය ප්‍රහාණය වීමක් වෙලා නැහැ කියන නිහතමානී මට්ටම තුල අපි කටයුතු කරන්න සිද්ධ වෙනවා.
තමයි දැන් කියන්නේ බලාගෙන ඉන්නේ අර ජීවිතයේ ස්වභාවයෙන් වෙන මොනවාකට හරි අනුගමනය කරනකොට දැනෙනවා. ඒක ඇයිද කියන එක ගැන පොඩ්ඩක් විමසිලිමත්
බලනවා.
ඒ කියන්නේ ඒක තුනේ එන තාක් සෝෂල් සලි. සිත තුන ඒක තිබුණු සේයාව මොකක්ද මොන පොලිටිකද ඒක තියෙන්නේ කියන එක.
ඔව්.
ඒක දිහා විමසිලිමත් බලනකොට ඒක නිකන් මොන වෙනවා කියන එක
අනහරි. ඒක තමයි. කියන්නේ හිත වෙන ඔය බාහිරින් එන දේවල් වලින් හිත විකෘති කරන්න නොදී, හිත වර්ණ ගන්වන්න නොදී, හිතට වෙන බාහිර රසයක් මිශ්‍ර කරන්න නොදී අපිට රැක ගන්න පුළුවන් නම් ඒ තරමට අපේ හිතේ ඒ පිරිසුදු බව, උපාදාන වලින් තොර බව, අනිශ්චිත බව, ඒ නිවැරදි සම්මාදිට්ඨි මට්ටම එන රැගෙනවා.
උපාදාන කරන දේවල් සංස්කාර නොකර නිකන් ඉන්නකොට තම මේක පුරුද්දක් කරගන්න කියන එකක් තමයි කරන්නේ. එතකොට අපි පොතරදි පත්තානේ මෙච්චර දුකට යන්නේ නැතුව ඒ වගේ ලේසි ක්‍රමයකට අපිට මේ වැඩේ කරන්න පුළුවන් ඉන්න සමහර මට නම් දැන් තේරෙනවා අපිට ඒක කරන්න පුළුවන් කියලා.
ඔව්. මටත් හිතනවා පටන් ගන්න කෙනෙකුට කරන්න බෑ කියලා. මොකද අපේ හිතේ පුරුද්දක් වශයෙන් තියෙන උපාදාන කිරීම. මොකද හිත උපාදාන කරන ගතියක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් අපි කිව්වොත් පුංචි දරුවෙක් ඉන්නේ රහත් වෙලා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඒක වැරදි කියලා. මොකද පුංචි දරුවාගේ හිතේ මොක් වෙලාවට හිත පිරිසුදුයි, රාගයක් ද්වේෂයක් මෝහයක් වැඩිහිටියේගේ තරම් වර්ධනය වෙලා නැහැ. ඉතින් අපි එතකොට කියන්න පුළුවන් එහෙමනම් මේ පුංචි දරුවාත් රහත් වෙලා නේද කියලා. නමුත් එයා උපදිද්දිම ගෙනාපු යම් අනුසේ ප්‍රමාණයක් එයාගේ හිතේ තියෙනවා. ඒ නිසා අපිට එතෙන්දී පණවන්න බෑ මෙයා මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ අපි ඔය කතා කරන දේවල් අර ප්‍රතිපදාවක් හරහා කෙනෙක් ප්‍රායෝගිකව ඒ පාරක ගිහිල්ලා ප්‍රතිපදාවක් හරහා අවබෝධ කරගහම නැත්නම් එයා අත්දැක්කහම ඒකත් එයාට ආපු මාර්ගයක් තියෙනවා. මොකද්ද වෙන්නේ කියලා එයාට අවබෝධයක් තියෙනවා. නැත්නම් නිකන් අපිට තර්කානුකූලව හිතා ගැනීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක ප්‍රායෝගිකව පුහුණු කිරීමක් මෙතන තියෙන්නේ.
ශාන්ති
මෑණියෝ නැහැනේ, ශ්‍රියා පතිරගේ ඉන්නේ.
හලෝ.
ආ කියන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ වහන්සේ කියන්නේ මට නිදුක් වුණා පරිණ පරිදී මේ ඇතුක් ගන්න මේ ඇතුවෙන් මේ ප්‍රතිමෙන් මේ යවෙන් මේ නැති කල්හි මොනෝවෙන් මේ නූපතින් කල්හි මේ නූපතින් කියන්නේ දැක්පත්සක පරිශා උපාද ගැනීම මම මේ අහන්නේ යනුව ආශ්වාසය ස්පර්ශයෙන් සා සීතල පුරුෂම ප්‍රශ්වාසය නිසා පුරුෂම සීතලෙන් එකම දැනෙනවා. මේ ගැඹුරින්ම දර්ශනය වෙනකොට ස්වාමීන් වහන්සේ තමන්ගේ සිතේ සංසිඳීමක් ඇති වෙනවද ස්වාමීන් වහන්සේ? මේ ගැන තදින්ම මෙනෙහි කරන විට ඒ ගැන බලා සිටින විට එතකොට මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන සංස්කාර එකදී නොවන අවස්ථාවකට පත් වෙනවා.
හරි.
අවිජ්ජාව මේ සංස්කාරය නිරෝධ වෙනවා. සංස්කාරය නිරෝධ වෙනවා. සංස්කාර නිරෝධ විඥානී නිරෝධ වීමට පත් වෙනවා. එතකොට විඥානී නිරෝධ වෙනකොට එතකොට අවිජ්ජාව නිරෝධ වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ මට පැහැදිලිව ඒක අවබෝධ කරන තින්ද ස්වාමීන් වහන්සේ. එතකොට සමුදී ධර්මිය වැඩිලා, ඒක නිරෝධ ධර්ම වැඩිලා මේ මොකක් හරි එතකොට ස්වාමීන් වහන්සේ ගමකේ පින්වත් ස්වාමීන් වහන්සේ කියන වගේ සම්මාදිට්ඨියට පත් වෙන පුළුවන්ද, එහෙම වෙනවද, එහෙම වෙයිද කියලා මට
ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි, දැන් මෙහෙම අපි කතා කරන්න පුළුවන්. දැන් අපි තුමු කෙනෙක් භාවනාවක් වඩනවා. භාවනාවක් වඩද්දී අපි තුමු යා ධාතු මනසිකාරයක් වඩන්නේ. ධාතු මනසිකාරයක් වඩන්නේ එතන ඒ මට්ටමේදී එක්තරාන්දමක උපාදානයක් තියෙනවා. හිත වෙන අරමුණු ඇසුරු නොකලට යා ඇසුරු ඒ හිත ඇසුරු කරන්නේ මේ ධාතු ටික. ධාතුන්ගේ ස්වභාවය තමයි ඇසුරු කරන්නේ. ඒවා ඒවයේ ස්වභාවය ඇසුරු කරමින් තමයි මේ භාවනාව දැන් කෙරෙන්නේ. එතන දැන් හැබැයි ඇසුරු කරාට මොකද මේවා එයා අත්දකින්නේ මේවා හටගන්නා ස්වභාවය. සමුදය පක්ෂය අත්දකිනවා, වැය වෙන පක්ෂය, නිරුද්ධ වෙන පක්ෂය අත්දකිනවා. ඒ තුන දැන් ඔන්න පොඩ 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 හිතේ ප්‍රඥාවක් වැඩෙනවා. ප්‍රඥාවක් වැඩෙනවා කියන්නේ අවිද්‍යාව ටික ටික අඩු වෙනවා. එහෙම වෙන්න වෙන්න මේ දේවල් වල තියෙන යථා ස්වභාවය තේරෙන්න තේරෙන්න දැන් අන්න හිත මේවෙන් ග්‍රහණය වීම අඩු වෙලා මේවෙන් ග්‍රහණය නොකරින තත්ත්වයකට ඔන්න අපි හිතමු ඔන්න පත් වෙනවා. පත් වුණා නම් එතකොට දැන් ප්‍රඥාව මත පදනම් වෙලා තමයි මේක සිද්ධ වුනේ. එතකොට අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වීම නිසායි මේක දැන් සිද්ධ වුනේ. දැන් එතකොට දැන් ඒ එයා ඇසුරු කරමින් හිටි ඒ රූප කර්මස්ථානේ, ඒ සතර මහා ධාතුන්, ඒ ධාතු ලක්ෂණ දැන් එයා ඇසුරු නොකර ඉන්න තත්ත්වයකට ඔන්න පත් වුණොත් දැන් ඒ බඳු එහෙමනම් මේ කය ඇසුරු කරපු නැත්නම් ඒ රූප ඇසුරු කරපු ඒ විඥාන මට්ටම දැන් එහෙමනම් අහෝසි වෙනවා. ඒතර විඥාන නිරෝධයක් එතන සිද්ධ වෙනවා. එතකොට දැන් අපේ විඥාණයට එක්ක රූපයක් ඇසුරු කරන්න අවශ්‍යයි. එක්ක වේදනාවක් ඇසුරු කරන්න අවශ්‍යයි. එක්ක සංඥාවක් ඇසුරු කරන්න අවශ්‍යයි. එක්ක සංස්කාරයක් ඇසුරු කරන්න අවශ්‍යයි. දැන් අපි මේ භවනා ක්‍රමය කරගෙන යද්දී වඩාගෙන යද්දී මේ රූප කර්මස්ථානයේ වඩද්දී විශේෂයෙන්ම එතන ඒ රූපය ඇසුරු කරන එක දැන් පොඩ වියකී වියකී යනවා. බොඳ වෙවි යනවා. දැන් අන්නේ හිත විඥාණය ඒ විඥාණය රූපය ඇසුරු කරන මට්ටම පොඩ අතහැරෙනවා. රූපය දැන් වියකී යනවා. දැන් ඒ රූපයේ තිබිච්ච සංඥාව මැකිලා යනවා. ඒ රූප ඇසුරු කරන්න දැන් වොමනාව නැති වෙනවා. දැන් ඔන්න හිතන්න රූපය සම්පූර්ණයෙන්ම මැකිලා ගියා. රූපය ඈතට ගියා. ඒ රූප සියල්ල ඇතිවීම නැතිවීම ස්වභාවය සමණයටපත් වුණා. දැන් හිතට ඇසුරු කරන්න රූපයක් නැහැ. ඒ රූපයේ සංඥාත් ඔක්කොම ගියා. දැන් අපි මුකුත් නොකර හිටියොත් සංස්කරණත් සිද්ධ වෙන්නේ නැහැ. සංස්කාරات ඇසුරු කරන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අන්න කියන්න පුළුවන් අන්න විඥාන නිරෝධයක් සිද්ධ වුණා. එතන ප්‍රඥාවක් තියෙනවා ඒ නිසා විද්‍යාව නැහැ. අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නිරුද්ධ වීම නිසා ඒ රූපය ඇසුරු කරන විඥාන දැන් පහළ වෙන විදිහක් නැහැ. ඒකට සාමාන්‍ය කියන්නේ අபிසංකත විඥාන කියලා. හේතුන්ගෙන් සකස් වෙච්ච විඥාන මට්ටම. හේතුන්ගෙන් සකස් වෙච්ච විශේෂයෙන් සකස් වෙච්ච සංස්කරණය කරන ලද විඥාන දැන් ඔන්න නැහැ. ඒ අවිද්‍යාව ප්‍රහාණය වුණා, ඒ වෙනුවට ප්‍රඥාව පහළ වුණා. ඒ නිසා අර උපාදාන අයින් වෙලා සංස්කරණ නතර වෙලා ඒ සංස්කරණ මත පදනම් වෙච්ච විඥාන දැන් පහළ වෙන්නේ නැහැ. අන්න විඥාන නිරෝධ වුණා.
හරි. ඒ
කියන්නේ මේක තමයි ඒක චිත්තක්ෂණයක දී ඒක සිද්ධ විලක් නෑ ඒ කියන්නේ ඒක දිගට තියෙන්නත් ඕනේ ඒක දැන් ඒක චිත්තක්ෂණයක් නෙමෙයි ඔය ප්‍රඥාව හිතේ බලපවත්වන තාක් ඒ විඥාන පහළ වෙන්න විදිහක් නෑ
නෑ
රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි නෑ ඊට මෙහා ඒ කියන්නේ මේ පරිසම්පාදයේ තේරුම් ගන්න රහත් වෙන්න කලින් බුදුහාඳුර කියනවා පුළුවන් කියලා. ඔව් මේ රහත් වෙන්න දැන් මේ මම මෑණියන්ට විස්තර කරාට මම රහත් වෙලා නැහැ. එහෙම කියන්නත් පුළුවන්. ඒ නිසා අපි මේ ධහම තේරුම් ගන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය අපි මෙලෝ වශයෙන් අවබෝධ කරගන්නයි උත්සාහන්ත වෙන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා ගැන සාකච්ඡා වෙලක් තියෙනවා. බුද්ධ කාලයේත් මේවා ගැන සාකච්ඡා වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කෝසම්බි සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී එතන සම්බන්ධ වෙනවා භික්ෂුන් වහන්සේලා හතර නමක්. නාරද කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඊළඟට මූසිල කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ආනන්ද කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. තවත් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ වහන්සේ නම මතක නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඔය ප්‍රශ්නේ නගනවා. මේ භවයේ නිරුද්ධ වී යාම, භව tattvayak පහළ නොවේ සිටීම ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අත්දැකලා තියෙනවද කියලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහනවා. අහුවම කියනවා ඔව් මම ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා තියෙනවා කියලා. ඊට පස්සේ මේ ඒ ස්වාමීන් වහන්සේ අහනවා එහෙනම් ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්ද? නැහැ මම රහතන් වහන්සේ කෙනෙක් නැහැ කියලාත් කියනවා. ඒ නිසා අපි මේ ඒ කියන්නේ විපස්සනාවක් වඩාගෙන යනකොට ඒ අවශ්‍ය හේතුඵල ටික හේතුන් ටික සම්පාදනය වුණා නම් මේ අවබෝධය ලැබීම සිද්ධ වේවි. ඒක අපි මේ රහතන් වහන්සේ කෙනෙකුට පමණයි උරුම කියලා එහෙම කියන්න අවශ්‍ය නැහැ.
ඒක
සම්පූර්ණ නැති වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මාත් කිව්වේ අර බන්දු ජීව මහත්තයාටත් අපි මේ ප්‍රතිපදාව වැඩිම හරහා එතන කෙලෙස් කැපීමක්, ඡේවීමක්, දුරවීමක් සිද්ධ වෙනවා. හැබැයි තාම සර්ව සම්පූර්ණ වෙලා නැහැ.
හොඳයි. මට මාවලා වාර්තාවක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මම ලියලා තියෙන්නේ මම එක කියවන්නම්. අවුරුදු 5ක පමණ කාලයක සිට ඔබ වහන්සේගෙන් සහ ලොකු ස්වාමීන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන ඇත. පරයන්ක භාවනාව ආනාපාන සතියයි. එක කය වෙත යොමු කිරීමෙන් පසු ඉක්මනින් හුස්ම රැල්ල වැටහි. ආශ්වාසයේ දිගු බවවත් ප්‍රශ්වාසයේ කෙටි බවවත් වැටහි. හුස්ම රැල්ලේ මුල මැද අග වැටහි. හුස්ම රැල්ලේ දිගු බව සහ කෙටි බවද ටිකෙන් ටික අඩු වේ. ප්‍රශ්වාසයේ කෙළවර හිස් තැන්කි. හුස්ම රැල්ල නොදැනී යයි. ප්‍රීතිමත් බවක් සහ සුඛයක් දැනේ. ප්‍රීතිමත් බව සහ සුඛය අඩු වී හිස් තැනක සිටී. මේ හිස් තැන තුළ සිටින විට වරින් වර සිටිවිලි මතුවේ. අවකාශය සහ සිටිවිලි අතර දෝලනය වේ. සිටිවිලි අතරින් අවකාශය පෙනේ. සිටිවිලි වල ඇතිවීම හා නැතිවීම පෙනේ. සිටිවිලි අඩු වී අවකාශය තුළ පමණක් සිටී.
හොඳයි. යන විදිහ හොඳයි. දිගට ওই විදිහටම කරන්න. කිසි වෙනසක් කරන්න දෙයක් නැහැ. ඔබ දිගටම කරන්න. දැන් එතකොට සිතුවිලි වල ඇතිවීම නැතිවීම ස්වභාවය එන යන ස්වභාවය දකිමින් වාසය කරනකොට ඒ අවකාශයේ හිත රැඳෙන කාල පරිච්ඡේදයේ ටික ටික වර්ධනය වේවි. ඒ தත්ත්වය දැන් ප්‍රගුණ කරන්න. ඔව්. නෑ 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 නෑ. එතන මොකක්වත් දඟලන්න අවශ්‍ය නැහැ. අපිට එන්නේ බොහොම සාමකාමීව විශේෂයෙන් යමක් නොකර සිටීම තමයි එතෙන්දි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි තියෙන අමාරුම වැඩේ. يعني ඒක තමයි අමාරුම වැඩේ. මොකද අපේ හිත කියන ඕකේ මෙහෙම කරන්න, ඕකේ අරම කරන්න, ඕකේ උදේවය බලන්න, ඕකේ දැන් නැගිටලා යන්න මොනවාම හරි යෝජනාවක් එයා කියනවා. ඉතින් ඒ ඔක්කොම බැහැර කළා. දැන් මේ මොකක්වත් නැහැ. මේ තියෙන தත්ත්වේ මට හොඳටම ප්‍රමාණවත්. මට රහත් වෙන්න ඕනෙත් නැහැ, නිවන් දකින්න ඕනෙත් නැහැ, සෝවාන් වෙන්න ඕනෙත් නැහැ, ධානයකක් ඕනෙත් නැහැ. මේ තියෙන தත්ත්වේ හොඳටම ඇති කියලා ඉන්න පුළුවන් නම් අන්න ඒක වටිනවා.
හැදෙන්නේ
සන්නයි.
ඊළඟ පැනේ අරුණ මහතාට ඉදිරිපත් කරන්න
පුළුවන්. සන්නයි ස්වාමීන් වහන්සේ මට කියන දැන් සියල සායෝගික ගැටලුවක් ඉදිරිපත් කරන්නේ මම සම්බන්ධ වෙලා ඉන්න එක ධර්ම ගෲප් එකක ඉගෙන සෑහෙන ලොකු ධර්ම ගෲප් එකක්. මේ දවස්වල ඕගනයිස් කරනවා ස්පිරිට් කියලා සෙක්ටින්. ඒ වගේම ඒකත් එක්ක සංස්කෘතියක් කරන්නේ. මට ඇති වෙලා තියෙන ගැටලුව තමයි මම කොහොමද සංදේවක පිළිස් කියනවා. නමුත් මේ දැන් තියෙන කොවිඩ් තත්ත්වයේ කොච්චර වැඩි වුණා කියලා එහෙම විශේෂ මරණ බයක් වගේ දෙයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ කරලා අර වගේ සංස්කෘතියක් කරන්න වගේ විශේෂ මේ බුදා බලයක් විදන්න පුළුවන් හැකියාවක් උටන් නෑ වගේ මැරෙන එක කියන්නේ දැන් මරණානුස්සතියෙම කොහොමද වඩන නිසා දැන් කොවිඩ් වලින් මැරුණා එහෙම මැරුණා දැන් ගොඩක් මැරුණා ඒ කියන්නේ ඉන්සෙන්සිටිව් ගතියක් හින්දා නෙවෙයි ඒකේ විශේෂත්වයක් තේන්නේ නැහැ එච්චර. ඉතින් එතකොට මේ වගේ සංස්කෘතිය දැන් මම දිනු කරලා තියෙන යම් කිසි දෙයක් නැති වෙයිද කියලා හිතනවා. මම මේක බලින් ඇති කරගෙන මේ සෙත්පැතීමට සම්බන්ධ වීම ගැන නම් යම් කිසි කරුණාවක් මෛත්‍රියක් පතුරවන්න පුළුවන්. නමුත් අර බය කියන එක වගේ දෙයක් නිසා ඇති වෙන ලොකු වේගයක් ගන්න මේ අවස්ථාවේ හැකියාවක් නැහැ ස්වාමීනි.
ඔව් කොහොමත් ඉතින් අපේ බය කියන එක උමනාවෙන් හිතේ ඇති කරගෙන ඒ බය පදනම් කරගෙන අපි අදිෂ්ඨානයක් කරා කියලා මා හිතන්නේ කිසි වැඩක් තියනවා කියලා. මොකද බය හිතේ ඇතිවීමම කියන්නේ අපි ක්ලේශයක් ඇති කරගත්තා කියන එක. තව හිත ආතතිගත කරගත්තා කියන එක. ඒ නිසා මේ ඇත්තරම මේ අපි බය වුණා කියලා නම් මේකේ ප්‍රයෝජනයක් නැහැ. අපි සතිමත් වීම, ඒ වගේම හිත පුළුවන් තරම් ආතතියකින් තොරව පැවැත්වීම තමයි වටින්නේ. මොකද අපි හිතේ බයක් ඇති කරගත්තා කියන්නේම හිතේ ආතතියක් ගොඩනගනවා. මොකද දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ පුළුවන් තරම් ආතතියකින් තොරව හිත පවත්වන්න කියලා. දැන් ඒ වගේමයි ඔය ගිලාන සූත්‍ර වලදී එහෙම බුදුහාමුදුරුවෝ විශේෂව මතක් කරන්නේ මේ ධර්මයේ පිහිට කරගෙන ඉන්න. ධර්මයේ තමන්ට ෂේම භූමියක් කරගන්න, ධර්මයේ දිවයිනක් කරගන්න. සතිපට්ඨානයේ පිහිට කරගෙන ඉන්න, සතිපට්ඨානයේ ෂේම භූමියක් කරගන්න කියලා අන්න ඒ වගේ ප්‍රකාශයක් එන්නේ. ඒ නිසා අපි සිහියෙන් ඉන්නවා නම්, සිහිය අපේ ආරක්ෂාව කරගන්නවා නම් ඒක වටිනවා. දැන් උදාහරණයක් වශයෙන් අරියවාස සූත්‍රයේදී හිම බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඒකාරක්කෝ හෝති සතාරක්ඛේන චේතසා විහෙරති. මේ එක ආරක්ෂාවක් සහිතව ජීවත් වෙනවා. ඒ මොකක්ද ආරක්ෂාව? සති ආරක්ෂාව. අපි සිහියෙන් කටයුතු කරන්න ඕනේ. මෙතනදී අපි සිහියෙන් ක්‍රියා කළොත් අන්න අපිට පුළුවන් මේ කෝවිඩ් නෙමෙයි ඕන දෙයක් ජය ගන්න. මැරෙන එකක් මැරෙවි. මැරෙන එක වළක්වන්න බෑ. නමුත් අපි පුළුවන් තරම් සිහියෙන් කටයුතු කරනවා නම්, සිහිය පවත්වනවා නම්, එතකොට අන්න සිහියෙන් බෙල්ල දෙවි ආ මෙතන යා යුතු තැනක්, මේ තැන නොයා යුතු තැනක්. මේක ඇසුරු කරපු යුතු තැනක්, මේක ඇසුරු නොකළ යුතු තැනක්. සිහිය තියෙනවා නම් අන්න ප්‍රඥාවට අවස්ථාව ලැබෙනවා. අපි අසහියෙන් ආතතිගත වෙලා බය වෙලා කටයුතු කරන්න ගියොත් ඉතින් මොකක්වත් කරගන්න බෑ. ඒ නිසා මමත් එකඟ වෙනවා මනතුංග මහත්තයත් එක්ක. අපි බය වෙලා ආතතිගත වෙලා අදිෂ්ඨාන කරන්න ගිහිල්ලා සත්‍යක්‍රියා කරන්න ගිහිල්ලා මන් දන්නේ මේ මෙහෙම කියද්දී අනිත් පැත්තම තරහ වෙයිද කියලා. එහෙම කරනවට වඩා හිත පුළුවන් තරම් මේ බයකින් තොරව නිදහසේ අනිශ්චිතව පවත්වන්න පුළුවන් නම් ඒකම ලෝකයට ආදර්ශ මේ ආශිර්වාදයක් වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ.
එයි සාමනහසේ කරු කොහොමදත් මං කරන හන්දාවට කරන කටයුතු මේ සංජානන කරලා මේ දෙලදක් කරගෙන යන විදිහටම කරන්න. එතකොට විශේෂ ඔය වගේ දේවල් වලට සම්බන්ධ නොවී ඉන්න එක වඩා හොඳයි කියලා වගේ එක හැඟීමක් ඇති වෙනවා.
නැත්නම් සම්බන්ධ වෙලා ඉතර අදී මානසිකත්වයක්
ඇති කරගන්න
නැතිව කලන්න
පුළුවන්.
ඔව් මාත් හිතන්නේ ඔය දෙකම හොඳයි. ඔව් හොඳයි. නැවත ප්‍රසවීමක් කර තිබෙන ශ්‍රියා නැත්නම් තපයක් තිබෙනවද ඔබට ඉදිරිපත් කරන්න?
අවසරයි ස්වාමීන් වහන්සේ, මේ සමාවෙන්න නැවතත් කතා කරන එක කියන්නේ.
හරි.
මට දැන් ඕනේ ඒ අර අවකාශයේ හිස් ස්වභාවයේ ඉන්නකොට කොපම වෙලාවක් එක ඉන්නවලයි කියලා සාමාන්‍යයෙන් මම උදේ හවසට පැය වගේ කරනවා, මෙඩිටේට් කරනවා. එතකොට පැයකට වඩා කාලයක් මට ඔන්නම ඉන්න පුළුවන්.
පැයක් ඇති හැබැයි. පැයක් ඇති. ඒ කියන්නේ පරයන්කේදී පැයක් විතර ඉන්න පුළුවන් නම් ඊළඟට සක්මනට යන්න. සක්මනේදී බලන්න සක්මන් කරද්දිත් හිත ඔය වගේ මට්ටමකට ගන්න පුළුවන්ද කියලා. ඒ අතරම සක්මනේදී ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද අපි වැඩක් කරනවානේ. ඇසුත් ඇරගෙන ඉන්නේ. අපි දැන් සක්මන් කර කර තමයි හිත ඒ தත්ත්වේ පවත්වන්න දැන් උත්සාහන්ත විය යුත්තේ. මුලදී ඕනනම් පටන් ගන්න සක්මනේට අවධානයක් යොමු කළා දැන් තමන් ඔය தත්ත්වයට හිත එන්න යම්සි භාවිතා කරපු ක්‍රමයක් තියෙනවානේ. අපි තුමු ධාතු කර්මස්ථානය කරහා ගිහිල්ලා ආනාපාන සතිය කරහා ගිහිල්ලා නැත්නම් චිත්තානුපසනාව කරහා ගිහිල්ලානේ ඔතෙන්ට එන්නේ හිත. අනේ ඒ දෙයම සක්මනෙත් කරනවා. සක්මනෙත් කළා දැන් එතෙන්ට හිත එනවා. ඊට පස්සේ සක්මන් කරමින්ම එහෙම හිත පවත්වන්න පුළුවන්ද කියලා උත්සාහන්ත කරලා බලන්න.
මේ මොනවත්
සංස්කරණය කරන්න නැතුව
ඉන්න සමහර
අවශ්‍යයි. අවශ්‍ය. අනහරි. ඔව්. සක්මනිකම ඔහේ යනවා නිකන් රොබෝ කෙනෙක් යනවා වගේ යනවා. හිත හැබැයි යටිපතුලවත් අල්ලල නැහැ.
එහෙමයි
සම්මා. හොඳයි හොඳයි.
දෙකිරිතරස.
පෙරවන් සම්මායි. තියෙනවා අපි මේකෙන් අවසන් කරමු හැබැයි.
එහෙමයි. මහේෂා ඔබට අවස්ථාව ලැබෙනවා කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ස්තුති ස්වාමීන් වහන්ස. මේ දැන් අද කතා කරා මේ කිප දෙන ප්‍රශ්න මොකුත් නැති ස්වභාවයේ ඉන්න එක ගැන. දැන් දවසේ අනිකුත් පරයන්කේ හරි ඩොකියුමෙන්ටේෂන් එකේ හරි නැතුව අනිත් වෙලාවල් වලට අපිටම දැන් කවුරු හරි මොකක් හරි දෙයකට එනවයි කියලා ඒ මනුස්සයා පරක්කු වෙනවා නම් අපිට විනාඩි 5ක් 10ක් තියෙනවා නෝනේ ඒ වෙලාවට. ඊගාවට වැඩක් කර කර ඉන්නකොට නිකන් කම්මැලි වෙන වෙලාවල් වලදී මේ ප්‍රේරක එකක් ඕන වෙලාවට එහෙමත් ඒ තක්කාලා එතන ඒ දැන් අපි පරියක්කක නම් අපි අනුපිළිවෙලටනේ ටිකක් යන්නේ දැන් මං ඉඳගෙන ඉන්නවා කියලා හිතනවා. ඊගාවට එක්කෝ ආනාපාන සතියකට හරි එහෙම නැත්නම් විපස්සනාවකට හරි ගිහිල්ලා ඊට පස්සේ මේ ඒ බ්ලැන්ක් සිටුේෂන් එකට යන්නේ එහෙමයි මම යන් පිළිවෙල. නමුත් අර වගේ අවස්ථාවල දැන් ඩේ ටයිම් එකේ හිතුණා මට මේ වෙලාවෙ කරන්න දෙයක් නැහැ ඒ ඉන්නම හතන්ට කියලා එහෙම ගිහිල්ලා ඉඳලා ඔන්නෙකින් එනවා. ඔව් කොයිලා වහරි යාමේ කර්මංශය ආවම හරි එනවා. එහෙම කරන්න
කමක් නැහැ කමක් නැහැ කිසිසේත්ම කමක් නැහැ. එතෙන් දැන් අපි ක්‍රමයක් කරහා ප්‍රතිපදාවක් කරහා භාවනාවක් කරහා අපි මේ ස්වභාවය හඳුනගත්තා. ඉතින් ඒකේ අපි හොඳට කටයුතු කරන්න ඒක නිකන් හිතේ රෙජිස්ටර් වෙනවා. ඒක හිතේ හොඳට ඒ தත්ත්වය හිත හඳුන ගන්නවා. ඊට පස්සේ ආයි අර මූලික ප්‍රතිපදාව හරහා නොගිහිල්ලත් දැන් හිතේ මෙතෙන්ට දාන්න පුළුවන්. ඒ නිසා දැන් ඔය කිව්වා වගේම ආයර ඔක්කොම ටික නොකලට කමක් නැහැ. ටක් ගාලා මෙතෙන්ට දාන්න පුළුවන් නම් දැන් හිත දාන්න එතෙන්ට. හොඳයි පින්වත්නි, එහෙනම් අපි අද අය මම හිතන්නේ දෙකහමාරක්කට ආසන්න කාලයක් අපි සාකච්ඡාවේ යෙදලා තිනවා. ධර්මදේශනාවක් අහුන්කන් දීලා තිනවා. ඉතින් අපි මේ අන්දමින් අද ප්‍රස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකිතං අනුත්තරං නුලබීනේ මයාලත්තං පසින්තු වන්දිතු වරං චාරිපුත්තාතේ දානං ආගන්තං පටිපාටියා. ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමි. සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.